ගරු මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, මුලින්ම පසුගිය දිට්වා සුලි කුණාටුවින් සමග රට තුළ ඇති වුණ මේ ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වුණු 643ක්, ඒ වගේම අතුරුදහන් වුණු 183ක්, ඒ වගේම මේ ව්‍යසනයට ඒ ආපදාවට පත්වෙච්ච ජනතාව මුදව ගන්න ගිහින් අනතුරට ලක්වෙච්ච, ජීවිතක්ෂයට පත්වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙනුත් අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මම කැමැති මේ කතාව ආරම්භ කරන්න. ඇතරම ඊයේ දවසෙත් අදත් මේ දවස් දෙක තුර විපක්ෂය නගන අඳෝනාව දැක්කම මට මතක් වුණේ අපේ සුනිල් ශාන්තයන්ගේ අර ගීතයක් තිබෙනවා, විපත පවා සැපතට හරවලා පෙරටම යමු ලංකා කියලා. ඉතිහාසය පුරා මේ විපත් අපිට මතකයි, සුනාමි විපත අපිට මතකයි, ඉතිහාසයේ විච්ච තවත් විපත්. එහැම විපතකදිම මේ විපක්ෂය විපත සැපතක් කරගත්තා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ විපත සැපතක් කරගන්න බැරි වුණාම අද මුළු රටක් මේ විපතෙන් ජාතියක් ලෙස නැගිටින්න උත්සාහ කරනකොට අපි දකිනවා විපක්ෂයට සෑහෙන රිදිලා තිබෙනවා. මට මතකයි එක වෙලාවක කබීර් හෂීම් ගරු මන්ත්‍රීවරයා කියනවා ගම්පොළ 1000කට වැඩිය මැරිලා. හරි උද්දාමයෙන් කියන්නේ. අදත් මන්තක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ළඟ ඉඳගෙන කියනවා 1000කට අඩුයි කියලා. කියද්දි ගරු රංජිත් මද්දුම්බණ්ඩාර මන්ත්‍රීතුමා කියලා 1000කට වැඩිය මැරිලා. අද ඔව් නෑ වැඩිය කියලා කිව්වේ ඔබතුමා කිව්ව ආසන්න කියලා. නෑ ගරු මන්ත්‍රීතුමා, මම අහගෙන හිටියේ ඔබතුමා කිව්ව ආසන්න කියලා. එතුමා දෙපාරක් පුනරුච්චාරණය කරා නෑ 1000කට වැඩිය. ඉත මං අහනවා දැනට මැරිලා තිබෙන්නේ 643යි, අද උදේ 6 වෙනකොට මුළු රටේම අතුරුදහන් තියෙනවා 183ක්. හරිද? 180 දැන් සතුටුද? දැන් සතුටුද ඒක? ඉලක්කම ඉහළ යන එකද සතුටු? කනගාටුයි මේ වගේ විපක්ෂයක්. මේක විපක්ෂයට විනාශකාරී විපක්ෂයක්. මේක තමයි රටේ විපත. රට මේ විපත ඇත්තටම රටේ විපත මේ විනාශකාරී විපක්ෂය. වෙන මොකක්වත් නෙමෙයි, වෙන මොකක්වත් නෙමෙයි. නිසා අපි ඉල්ලනවා, මං හිතුවා අඩුම ගානේ මේ 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 ව්‍යසනයෙන් පස්සෙවත් මේ විපක්ෂයේ භූමිකාව ටිකක් වෙනස් කරයි කියලා ගරු මන්ත්‍රීතුමීන්. විපක්ෂය වෙනස් විදිහකට හිතලා මතලා කල්පනා කරලා අපිටත් අඩුපාඩුකම් තිබෙනවා නම්, වැරදුණු තැන් තිබෙනවා නම් ඒවා සාධනීය ලෙස පෙන්වලා දීලා කටයුතු කරයි කියලා. එහෙමද මේ? මේක හැම වෙලාවම උත්සාහ කරනවා මේක ඇතුලේ පතු පෞද්ගලික දේශපාලන උවමනාවන් ඉසු කරගන්න. නිසා ඒ ගැන මම ඊට වඩා යමක් කියන්නේ නැහැ. මේකින් එක කියපේවට උත්තර දෙන්න ගියොත් පැය ගාණක් උත්තර දෙන්න පුළුවන්. අපි හිතන රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ මේ විනාශකාරී විපක්ෂයේ මේ චෝදනාවලට උත්තර දෙන එක නෙවෙයි. අපේ ඉදිරි ගමන් මග, ඉදිරි වැඩපිළිවෙල මේ විනාශෙන් පස්සේ රටක් ලෙස අපි ගොඩනගන්නේ කොහොමද, ගොඩ එන්නේ කොහොමද, ජාතියක් ලෙස ඉස්සරහට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන එක. දැන් හැමෝම කියන්න පටන් ගත්තා 25000 දීලා නැහැ, දීලා නැහැ, දීලා නැහැ. අපේ බොහෝ තැන්වල 60% 65% 75% ආදි වශයෙන් මේ මුදල් ගෙවලා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ 79134ක් පවුල් ආපදාවට ලක් වුණා. 70786ක්, ඒ කියන්නේ ඊයේ සවස 3 වෙනකොට 89.45% අපි මේ 25000 ගෙවලා අවසන්. සමහර ප්‍රාදේශීයකම් කොට්ටාස තිබෙනවා 90, 92, 99 ගෙවලා අවසන් කරපු. ඒ නිසා අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත ආපදාවට ලක්වෙච්ච පවුල් වලට ඒ දීමනාව ගෙවලා නිවසේ පදිච්චි වෙන්න ඕන කරන පරිසරය හැදුවා. ඉන් අනතුරුව ක්‍රියාවලිය යම් සංකීර්ණකමක් තිබෙනවා. ඒවා තක්සේරු කරන්න ඕන. තක්සේරු කළා තමයි ඉතිරි ඒ ගෙවීම් ටික කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය දැන් සිදුවෙමින් තිබෙනවා. අපේ විනාශ වෙච්ච කර්මාන්ත, ආපදාවට ලක්වෙච්ච කර්මාන්ත 29000ක්, දාදහකට වැඩි ආසන් ප්‍රමාණයක් දැන් ඒව සමීක්ෂණය කළ තියෙනවා මේ කෙටි කාලයක් ඇතුළත. ඒ අදාළ විශේෂඥයන් ගිහිල්ලා ඒ කර්මාන්ත ශාලාවලට ඒව අධීක්ෂණය කළා තිබෙනවා. මේ තිබෙනවා මාසතුව මේ විනාශකාරී විපක්ෂයේ ඉන්න ඔය මහත්තුරු පාලනය කරපු කාලේ එදයි අදයි අපි දීපු සහන. එදා ආපදාව නිපතටපත් නිවසක් පිරිසුදු කරගෙන දුන්නේ 10000යි අත්තිකාරවන්. අද 25000ක දීම නමක් දෙනවා. එදා විපතටපත් එළවලු වගක් හෙක්ටයරකට ගෙවලා නැහැ සත පහක්. අද ලක්ෂ දෙකක් දෙනවා හෙක්ටයර එකකට. වී ගොවිතැනට එදා සමයින් ආපදාවටපත් වෙච්ච නිවසක් වෙනුවෙන් එදා ගෙව්වේ රුපියල් ලක්ෂ 25යි උපරිම අද ලක්ෂ 50යි. ඒ වගේම සත්ව ගොවිපලකට සත්ත පහක් ගෙවලා නැහැ එදා. අද ලක්ෂ දෙකක් දෙවෙනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාදානම් සහිත විනා ඒ ඒ ඉඩම් සඳහා එදා ලක්ෂ 40යි 4යි අද ලක්ෂ 50යි. එසහා ගත්තොත් එහෙම ලයිස්තුව කියන්න පුළුවන්. හරිද? සමහර ඒවා තියෙනවා සත පහක් ගෙවලා නැහැ. ව්‍යාපාරික ගොඩනැගිලි වෙනුවෙන් සත පහක් ගෙවලා නැහැ. අද ලක්ෂ 50ක් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි කුඹුරු හෙක්ටයරක එදා සත පහක් ගෙවලා නැහැ. අද 150000ක් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි දීවර බෝට්ටුවක් වෙනුවෙන් ලියාපදිංචි කරපු එදා සත පහක් ගෙවලා නැහැ. මේ කතා කරනවා දීවර දිස්ත්‍රික්කවල කට්ටිය. මාළු කෑවත් අපිට මතකයි. බෝට්ටු කාලා නැහැ. සත පහක් ගෙවලා නැහැ. අද ලක්ෂ 4ක් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි පාසල් උපකරණ වෙනුවෙන් සත පහක් ගෙවලා නැහැ. අපේ දරු පැටව වෙනුවෙන් රුපියල් 25000ක් ගෙවනවා. රුපියල් 25000ක් ගෙවනවා. නැහැ. ඔයා ඉන්න වාඩි. ඔයා කතා ඉද කියන්න. ඊට පස්සේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් සඳහා එදා සත පහක් ගෙවලා නැහැ. අද ලක්ෂ 2ක් ගෙවනවා. පස්සේ. හරි.
ඔබතුමා
මගේ වෙලාව. හරිද? ඒ විතරක් නෙමෙයි. නිවසකට එදා දුන්නේ රුපියල් 10000යි කුලියට ඉන්න. අද 25000ක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවනෝපාය වෙනුවෙන් එදා සත පහක් ගෙවලා නැහැ. අද 50000 ගානේ මාස 3ක් ගෙවනවා ජීවනෝපාය ඔවුන් නැවත යථා තත්ත්වයට පත්වන තුරු. ඒ විතරක් නෙමෙයි මුළු තැන්ගේ උපකරණ සඳහා එදා 25000යි අද 50000ක් දෙනවා. එදා අර්ධ වශයෙන් හානි වූ නිවසකට දුන්නේ 250000යි අද 125000ක් උපරිම දෙනවා. ඒ නිසා හරි පැහැදිලිව දැන් විපක්ෂයේ කලබල වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. විපක්ෂයට කර කියා ගන්න දෙයක් නැති වෙන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්න ඕන මේ විපතෙන් පස්සේ අපි දැක්කා අද විපක්ෂය හාන්සිලා ඉන්නකොට මෙලෝ දෙයක් නොකර ඉන්නකොට අද මේ රටේ ජනතාව එක පැත්තකින් රාජ්‍ය නිලධාරීන් අපේ දිස්ත්‍රික්කේ ගරු මන්ත්‍රීතුමියනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන 13ක්. පසුගිය දවස්වල මේ 13 මේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට මම කතා කළා. සමහරු අසනීපෙලා හිටියේ. මං ඇයි මොකද කියලා අහනකොට නිදි මරලා ඔවුන් අසනීප තත්ත්වෙක ඉඳගෙන එහෙත් වැඩ කරා. ඒ විතරක් නෙමෙයි ග්‍රාම නිලධාරි දක්වා ඉහළ සිට පහළට මේ සියලු දෙනා ඉතා විශිෂ්ට සේවාවක් කරා. අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඉතා විශිෂ්ට සේවාවක් කරා. ඒ වගේම අපේ ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් සේවය කළා. දැන් විපක්ෂය උත්සාහ කරමින් ඉන්නවා මේ රාජ්‍ය සේවයත් එක්ක අපි රාජ්‍ය සේවය සහ අපි අතරේ විරසකයක් හදන්න. සෝරි රාජ්‍ය සේවය සහ අපි අතර විරසකයක් හදන්න උත්සාහ කරමින් තියෙනවා. ඒම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එදා වගේ මදත් වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව නම් අපි කෙවිත අතට ගන්නවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. එහෙම නැතුව අවංකව සේවය කරන දිවාරය නොබලා මේ වේසනේදී වැඩ කරපු කිසිදු රාජ්‍ය සේවකෙක් අපි තනි කරන්නේත් නැහැ. ඔවුන් සමග හයියට අපි ඉන්නවා. ඒ නිසා අපි නිවැරදි දේශපාලන නායකත්වය ලබා දෙමින් රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ සියල්ල නිවැරදිව මෙහෙයවමින් අද අපි මේ වේසනය කෙටි කාලීනව කළමනාකරණය කරගෙන ඊට පස්සේ අපි ඊළඟ මාස 6 තුල ඊළඟ తాවකාලිකව ගොඩනැගීම් කරන්නත් ඉනනතුරු අපි ස්ථාවර ගොඩනැගීම් කරන්නත් ඕන කරන සැලසුම් හදලා තිබෙනවා. අපි මේ රටේ ජනතාවගේ ඉල්ලනවා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාවෙන් ඉල්ලනවා මේ විනාශකාරී විපක්ෂයේ පදයට කවුරුත් නටන්න සුළු පිරිසක් ඉතුරුලා තියෙනවා. ඔය සෝෂියල් මීඩියාවල අපි දකිනවනේ සුළු පිරිසක් ඉතුරු වෙලා තිබෙනවා. එහෙම නැතුව බහුතරයක් අද ජනතාව අපි ඒකත් කියන්න ඕන. මට නම් වශයෙන් කියන්න පුළුවන් ඔබ තමුන්නාන්සේලගේ පාදිසභ මන්ත්‍රීවරු නාගරික මට එක විනාඩියක් දෙන්න. නාගරික මන්ත්‍රීවරු අපි සමග හරි හරියට වැඩ කරා. ඒ ආදර්ශයන් තියෙනවා බිමේ. මේ උඩ ඉන්න අතලොස්සක් ඒත් දැන් විපක්ෂයේ අදත් සමහර කතාවල අපිට හොඳ යෝජනා තිබුණා. සමහර සාධනීය විවේචන ඒවා අපි හිස් මුදුනේ පිළිගන්න සූදානම්. හැබැයි සමහර නිෂේධනීය විවේචන මේ මඩ අවලා දේව මට විලාවකට හිතෙනවා ඊයේත් දැක්කනේ මාධ්‍ය සාකච්ඡා තියෙනවනේ අප්පා මල් පෝච්චි එක පළ දෙකක් අහු වුණාම මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා. ඒ නිසා මට හිතෙනවා වෙලාවකට ගංජා ගහලා ඉන්නේ සෙට් එකම කියලා.
කාලේ අවසන් කරු ඇමතුමා
අවසන් ඒගොල්ලෝ අවලම ඒගොල්ලොම ගහලා මෙතන සෙට් එකම ගංජා ගහලාද කියලා වෙලාවකට හිතෙනවා. මේ නිසා අර විපක්ෂ නායකතුමා කිව්වා මේ යයි හිතාගෙන ඉන්න කියලා කියන්න එපා කියලා. අධිනීතිකයයි හිතාගෙන ඉන්න කියලා කියන්න එපයි කියලා. ඉතින් මට හිතෙනවා මේ ගොඩක් අය එහෙම හිතාගෙනද ඉන්නේ කියලා. කොහොම වුණත් අවසාන වශයෙන් මේ රටේ ජනතාවගේ අපි ඉල්ලනවා මේ රටේ ජනතාව කියන විපක්ෂයේ මොන අභූත චෝදනා නැගුවත් මොන මඩාවලාද නැගුවත් වචනයක් දෙකක් අල්ලගෙන මොන දේවල් කියන්න හැදුවත් අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි විදේශගත ශ්‍රී ලංකාවෙන් එකතු වෙලා විදේශ සහෝදර රාජ්‍යයන් එක්ක එකතු වෙලා ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවය ඇතුළු මේ සමස්ත සමග ඒකාබද්ධව මේ රට ගොඩනගන්න ජාතියක් ලෙස නැවත නැගී සිටින්න මේක අවස්ථාවක් කරගන්නවා කියන සහතික ලබා දෙමින් මම නිරිනව බොහොම සතුටුයි.